එතැන්දී මාර්ග සුත්තයක් තමයි ඉස්මතු කරලා තියෙන්නේ. මාර්ගයක් ගමන් කිරීම. මම මේ වගේ උදාහරණ කීපයක් කියනකොට ඉති රූපං රූපය මෙසේය. අන්න එතකොටත් රූපය මෙසේ කියලා කියන්නේ රූප කියන්නේ රූපය මෙසේ කියනකොට රූපේ පිරිසඳ දැකීමේ මාර්ගය ප්‍රඥාව භාවිත වීම. අන්න එතනදී කුළු ගන්නන කියනවා. අපි හිතමු සති මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මෙසේ ආධ්‍යාත්මික කය ඒ විදිහට පැහැදිලි කරන මෙසේ කියලා කියන්නේ අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. අන්නේ විතර එතනත් අන්න මේ මාර්ග කෘත්‍යය පැහැදිලි කරන්න ඉති කියලා. ඒ වගේම ඉති ඉමස්මින් සති ඉති මෙසේ මෙය ඇතිකල්ලි මෙය වේ කියලා කියන්නේ අර අර මාර්ග කෘත්‍ය ඉස්මතු කරද්දි අන්න එතනදී නාම රූප පත්‍යා සලායතනං කියලා කියන්නේ මොකද්ද? ගමනක් නැත්නම් මාර්ග කෘත්‍යයක් නැත්නම් යම් කිසි අර්ථයක් අර්ථයක න්‍යායක් ඉදිරිපත් කිරීම. ඔබතුමාට ඒ අදහස එනවා ඇති. අර්ථය යම් මාර්ගය නැත්නම් ප්‍රඥාව භාවිතය කියන අර්ථාන්විතව මාර්ගය භාවිත වෙනවනේ. අර්ථාන්විතව මාර්ගය භාවිත වෙද්දී ඒ අර්ථාන්විත මාර්ග භාවිතය න්‍යායක් හැටියට කියලා දීමක් තමයි එතනදී කරන්නේ. ඒක මම මෙහෙම කියන්නම්කෝ. ඔන්න දැන් අපි ගමනක් යනවා කියන්නේ ගමන් කිරීම. අපි දුමු වාහනයක් ගමන් කිරීම. වාහනයක් ගමන් කිරීම කියලා කියනකොට වාහනයක් ගමන් කිරීම කියලා කියනකොට ඒ ගමන් කිරීමට ලාල් මහත්තයා මෙන්න මේක තමයි ගමන් කිරීම කියලා කියන්න පුළුවන්ද?
එහෙම කියන්න බෑ ස්වාමී.
හරි. හැබැයි එළියේ ඉන්න කෙනෙකුට අන්න අරක තමයි මාර්ගය ගමන් කිරීම කියලා පෙන්වලා දෙන්න පුළුවන් නේද? එළියේ ඉන්න කෙනා. එළියේ බලන් ඉන්නකොට පේනවනේ අන්න යන. අන්න ඒ වගේ අපි යන්නේ ගමන් කිරීම ඒ එළියේ ඉන්න කෙනෙක්ට පෙන්වවත් එක්ක පාර පෙන්වන්න වෙන්නේ එක්ක මේ වාහනයක් පෙන්වන්න වෙන්නේ එළියේ ඉඳගෙන කිව්වත්. හැබැයි භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේ පැහැදිලි කරන්නේ මෙතෙන්දී නාම රූප පත්‍ය සලායතනං කියලා කියන තැනදී ගමන් කිරීමක් ඒ කියන්නේ අර්ථාන්විතව ගමන් වීම එළියට පැහැදිලි කරන න්‍යායක් හැටියට විස්තර කළත් පෙන්නනෝ අපිට නම් ගමන් කිරීමේදී පාරයි වාහනේ හරි මොකක් හරි අහු වෙනෝනේ. හැබැයි පාරයි වාහනේ ඔය දෙක අහු නොවන විදියට වගේ ඒක උපමාව පැත්තකින් තියන්න අන්නර ප්‍රඥාව භාවිත වීම ඒ අර්ථාන්විතව සිදුවීම එළියට පෙන්නලා දෙනවා මෙසේ මෙය ඇතිකල්හි මෙය වේ මෙසේ නාම රූප ඇතිකල්හි සලායතන වේ කියලා පෙන්නලා දෙනවා. අන්න ඒ නිසා එතන ධර්මය විස්තර කරද්දී එතන ඒ පරියාය වෙන්නේ ලාල් මහත්මයා මාර්ග භාවිතයක අර්ථාන්විත බව එළියට න්‍යායක් හැටියට විස්තර කර දීමක් තමයි එතෙන්දි කරන්නේ. අන්න ඒ පරියාය ලාල් මහත්මයා ඒ පරියාය හැටියට හදාරන්න ඕන. හැබැයි ඒක එතන එහෙම තිබුණාය කියලා අපි කම්ම සූත්‍රයට ආවට පස්සේ චක්කුම් බික්කවේ පුරාණ කම්මන් කියලා කියන්නේ ඒ අපි පාවිච්චි කරන ඇහැ අපි පාවිච්චි කරන කන පුරාණ කම්මං ඒක පුරාණ කම්මං කියලා එතෙන්දි පැහැදිලි කරන්නේ අර අපි භුක්ති විඳින ඇස කන නාසය දිව කය මන ඒ පරියාය එක පරියායක් අතන පටිච්ච සමුපාදයේ විස්තර කරන පරියාය තව පරියායක්. එතකොට මේක චක්කුම් බික්කවේ පුරාණ කම්මං කියන ඒ පරියායයි අතන සලායතනං කියන පරියායයි ඒ පරියායන් දෙකක් වන නිසා ඒ පරියාය දෙක විස්තර කරන ක්‍රම වේද දෙක නොපටලවා ගත යුතුයි. එතකොට මේක බුදුරජාණන් වහන්සේ ධර්මයේ විස්තර
ඇහෙන්නේ නැතුව ගියා ස්වාමීන් වහන්සේ.
විස්තර කරන ක්‍රම දෙකක් හැටියටයි සිටිනේ.
එහෙම ස්වාමීන් වහන්සේ, එතකොට මේ පටිච්ච සමුප්පාදය නාම රූප පත්‍ය සලායතන කියන එකට පොඩි උදාහරණයක් පෙන්වන්න පුළුවන් නම්?
නේද
ස්වාමීන් වහන්සේ, ඇහුණාද දන්නේ?
ඔව්ද කියන්නේ.
නාම රූප පත්‍ය සලායතන කියන එකට ප්‍රායෝගික උදාහරණයකින් එක පැහැදිලි කරන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ?
හොඳයි. ඇත්තරම මෙහෙම කියන්නම්කෝ. අර මං හැමදාම සිහිපත් කරන, يعني එකම උපමාව වුණාට ඒකෙන් අර්ථය දවසින් දවස තීව්‍ර වෙනවනේ. ස්වාමින්වහන්සේගේම උපමාවක් කියන්නම්කෝ. දැන් අර මැටි පීරිසි කෝප්පයි කියන කතාව, ඔන්න මැෂින් එකක් තියෙනවා, මොකක් හරි එකක්. මේ පැත්තෙන් මැටි දානවා, අර පැත්තෙන් අපි හිතමු මේ කෝපයක් මේ නිර්මාණය වෙනවා කියලා. එතකොට මැටි මේ පැත්තෙන් දානකොට මේ මැටි කියලා කියන්න වෙන්නේ නේ. අර පැත්තට යනකොට ඒ පැත්තට යනකොට කෝපය කියලා කියන්න පුළුවන්, සෙරමික් කියලා. එතකොට මැටි මෙයෙද්දි අර පැත්තෙන් නිෂ්පාදනය වෙලා නිමවුමක් හැටියට එන නිමි භාණ්ඩය කෝපය එය කියලා කියන්න වෙන්නේ. මැටි මෙය, ඒක මැටි මෙය වෙද්දි අර පැත්තෙන් එන්න තියෙන එකට එය කියලා කියන්න වෙන්නේ. අපි හිතමු කෝපේ පැත්තට ගියා කියලා. මොන කෝපේ ගත්තට පස්සේ කෝපේ මෙය වෙද්දි එතකොට එතන මැටි තියෙනවද?
නෑ, මැටි නෑ කියන්නවත් බෑ ස්වාමීන් වහන්සේ.
එතන අහන්නේ මැටි තියෙනවද?
ස්වරූපේ කෝප්පයක්
තියෙනවා. දැන් මැටි කෝප්පේ විතරයිනේ අපි කතා කරන්නේ නේද? එතකොට
එහෙම
වන්න. හරි, දැන් එතකොට මේ එතන කෝප්පෙ මිසක එතන මැටි කතාවක් කතා කරන්න බෑනේ. එහෙනම් එතෙන්දී කෝප්පය මේ වෙද්දි මැටි මොකද වෙන්නේ එතකොට? ඒ වෙනවා
නේ. ඒ වෙනවා. එහෙම
ඒ වෙනවා. හරි, මැටි මෙය වෙද්දි කෝපය එය, කෝපය මේ කියලා පෙන්නකොට මැටි එය. ඔක දෙක දෙපැත්තට ගිහිල්ලා බලනකොට එන හැමතිස්සෙම මොකද වෙන්නේ? මෙය වෙද්දි මොකද්ද? මෙය වෙද්දි එය,
එය
හැමතිස්සෙම එය වේ වෙනවා. මේ ඇති කල්ලි එය වේ, එහෙම නැත්නම් එය ඇති කල්ලි මෙය වේ. හැමතිස්සෙම එය මෙය, එය මෙය, එය මෙය කියලා තමයි කියන්න වෙන්නේ නේද? හැබැයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා එය මේ කතාවකින් මේ එක මෙසේ වෙනව නැත්නම් එසේ වෙනව. එසේ මෙසේ කතාවක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ මෙසේ මෙසේ කතාවක් අපිට කියලා දෙනවා. නැත්නම් මේ ඇතිකල්ලි මේ වේ, මේ ඇතිකල්ලි මේ වේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මැටි කෝපේ දෙකම මේ මැටි ඇතිකල්ලි කෝපය වේ කියලා දෙනවා. දැන් ඒක අපිට විශ්වාස කරන්න පුළුවන් කාරණයක්ද මේ ලාල් මහත්තයා?
එහෙම විශ්වාස කරන්න බෑ ස්වාමීන් වහන්සේ.
අවංකවම ගත්තොත් සත්‍යවාදී විශ්වාස කරන්න බෑනේ. මැටි මේ වෙද්දි කෝපය වේ කියන බෑනේ නේද?
හැබැයි
භාග්‍යවතුන් වහන්සේ කවදාවත් අසත්‍යයක් බොරුවක් දේශනා කරයිද?
හරියට
අර මේ එහෙම කවදාවත් අපි, හැබැයි අපි භාග්‍යවතුන් වහන්සේ අපිට ගැළපෙන එකක් දේශනා කරයිද?
අපිට මේ හිතලා තේරුම් ගන්න පුළුවන් එකක් කියලා තියෙනවා.
ඒ කියන්නේ මේ භාග්‍යවතුන් වහන්සේ ලෝකයට ගැළපෙන දෙයක් කියලා දෙයිද ධර්මයේ නාමයෙන් ලෝකේ ජීවත් වෙන අපිට?
නෑ, ලෝකයට ගැළපෙන එකක් නෙවෙයි, ඊතර වෙන මාර්ගයක්.
හරියටම හරි ඊතර වෙන මාර්ගයක් දේශනා කරනකොට ඒක සත්‍යයක් නොගැලපුණාට ඒක අසත්‍යයක් කියලා කියන්න පුළුවන්ද?
බෑ, අපේ ප්‍රඥාව මදිහන්ද අපිට නොගැලපුණාට ඒක අසත්‍යයක් කියන්න බෑ.
අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇතිකල්ලි මේ වේ. හරියට නිකන් මෙති ඇතිකල්ලි කෝපේ වේ වගේ මෙසේ නාම රූප ඇතිකල්ලි සලායතන වේ කියලයි දේශනා කරන්නේ. අන්න එහෙනම් එතන ඉස්මතු වෙන්නේ මොකද්ද? අපිට තේරුම් අරගෙන වටහා ගන්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අපිට පිහිටනවා නම්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන බුද්ධ වචනේ අපි විශ්වාස කරනවා නම්, භාග්‍යවතුන් වහන්සේ කවදාවත් අසත්‍යයක් දේශනා කරන්නේ නැහැ. හැබැයි අපිට අපේ රාමුවට ගැලපේ යදා සකේසු ධම්මේසු පාරගෝ හෝති බ්‍රාහ්මනෝ කියලා කියනවනේ අර පාවා සූත්‍රයේදී. අපිට යදා සකේසු ධම්මේසු යදා යම් කලෙක සකේසු ධම්මේසු සකීය කෝණයට ගැලපෙන දෙයක්. ඒ කියන්නේ අපේ කෝණයට ගැලපෙන දෙයක් වේ නම් ඒක කවදාවත් ඈතර වීම නෙවෙයි. පාරගෝ හෝති බ්‍රාහ්මනෝ අන් බ්‍රාහ්මනෝ කියන රහතන් වහන්සේ නියුණු උතුමා යදා සකේසු ධම්මේසු යම් කලෙක සකීය ධර්මයන් ගෙන් පාරගෝ හෝති බ්‍රාහ්මනෝ. අන්න ඒ යම් කලෙක සකීය ධර්මයන්ගෙන් පරතරට ගියා වූ උත්තමයාට බ්‍රාහ්මණයා නැත්නම් රහතන් වහන්සේ කියලා කියන නැත්නම් නියුණු උතුමා. එහෙනම් නිවීම කරා යොමු වීමට නම් ඒ ගාථාවේ හැටියට යදා සකීය කෝණයට හමු වෙන්නක් නොවේ. දැන් අපිට මැටි ඇති කල්ලි කෝපය වේ කියනකොට මොකද්ද? ඒක අපිට ලස්සනට තේරෙනවනේ. ඒක කෝපය මැටි මෙය වෙද්දි කෝපය වෙනවා. කෝපය ගාවට කියලා කෝපය මෙ වෙද්දි මෙටි වෙනවා. අන්න යදා සකේසු ධම්මේසු අන්න සකීය ධර්මයට ගැලපෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ සකීය කෝණය සකීය ධර්මයේ ඉක්මවා යන ධමයක්. ඒ ධම කවදාවත් භාග්‍යතුන් වහන්සේ ඇත්තක් මිසක අසත්‍යයක් දේශනා කරන්නේ නැහැ. එතකොට ඒ සත්‍ය දේශනා කරන්නේ අපිට කිට්ටු කරලා කතා කරනවා. හැබැයි අපිට කිට්ටු කරලා කතා කරාට අපිට කිට්ටු කරලා කතා කරන කාරණාව අපිට ගැළපෙන මට්ටමේ කතා කිරීමක් කිසියම් හෝ දවසක සිද්ධ කරන්නේ නැහැ. අපිට කිට්ටු කරනවා. අපිට නම් කරන ස්වරූපයේ කිට්ටොයි සලායතන කිට්ටොයි සලායතනං කියලා ඒකත් දේශනා කරනවා. එතනත් හිතන්න දෙයක් තියලා තියෙන්නේ. එහෙනම් නාම රූප ඇති කල්ලි සලායතන වේ කියලා අපිට කිට්ටු කරලා කතා කරනවා. හැබැයි නාම රූප මැටි වගේ ඊට පස්සේ සලායතන කෝපය වගේ මැටි ඇති කල්ලි කෝපය කියලා පැහැදිලි කරා වගේ නාම රූප ඇති කල්ලි සලායතන වේ කියලා පැහැදිලි කරනවා. අන්න එතන පැහැදිලි කරන්නේ අපිට මොකද්ද උපද්දවන්නේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරලා. භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාවට අරුණෝදය වෙච්ච යෝනිසෝ මනසිකාරයයි උපාදනය කරන්නේ. ඒතර ධර්මයේ දකින්නේ ප්‍රඥාවෙන් තමයි. හැබැයි ප්‍රඥාවට පූර්ව නිමිත්තේ මොකද්ද? යෝනිසෝ මනසිකාරයයි. අන්න අපිට එහෙනම් මෙතනම තියෙනව නේද නාම රූප ඇති නම් කරන ස්වરૂපයක් ඇති කල්හි සලායතනයක් වේ කියලා දේශනා කරනවා. එතනම තියෙන්නේ මේ මොකද්ද ලාල් මහත්තයා, මේ අපිට ගැළපෙන ගතියක්ද එහෙම නැත්නම් අපි හිතන්න විමසන්න යොමු කිරීමක්ද කරන්නේ?
හිතන්න විමසන්න තමයි පෙන්වලා දීලා
තියෙන්නේ. හරි, එහෙනම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මොකක් වෙනසද? යෝනිසෝ මනසිකාරයේ උත්පාදනය කරන්නේ. එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයටම කියන සමාන නමක් නේ විචක්ෂණය කියන්නේ. විචක්ෂණයක් උපද්දවන්නයි බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කරන්නේ. එහෙම නැත්නම් අපි කියන පටිපුච්ඡා විනීතාව නේ, පටිපුච්ඡා විනීතාව. එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයක් පටිපුච්ඡා විනීතාවක්, එහෙම නැත්නම් විචක්ෂණයක්, එහෙම නැත්නම් පරිවීමංසනයක්. ඔය වචන ගොඩාක් වලින් කියන්නේ අපිට මේ හිතන්න පෙළඹවීමක්. හිතන්න පොළඹවන්න ඕන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේට අනුවමයි. දැන් අපි ඕකට වෙන කාරණා දාලා ගැළපීමක් වුණොත් හිතන එකට මොකද වෙන්නේ? හිතන එක ඇහිරිලා යනවා, වැහිලා යනවනේ. මේක නිකන් අර මැටි ඇති කල්ලි කෝප වේ මේ මෙය වේ ඉති ඉමස්මින් සති ඉදං හෝති මෙසේ මේ ඇති කල්ලි මේ මෙසේ මැටි ඇති කලි කෝප වේවත්. දැන් ඒක උපමාව පැත්තකින් තියනකො, ඒක අමතක කරලා මෙසේ නම් කරන ස්වරූපයේ ඇති කල්හි සලායතනෙ වේ. මේක වෙන්න පුළුවන් දෙයක්ද? අන්න එතනින් අපිට ගැළපීමක්ද වුනේ නම් යෝනිසෝ මනසිකාරය උත්පාදනය කරන්න, උත්පාදනය කිරීමක්ද, කියන්නේ හිතන්න පෙළඹවීමක්ද මේකින් කරේ?
හිතන්න පෙළඹවීමක්.
අන්නේ හිතන ගතියත් එක තමයි ප්‍රඥාව උදා වෙනන්නේ, ප්‍රඥාවෙන් විතර වෙනවා.
අවසර සංහස එතන දැන් අපේ මැටි කෝප්පෙයි කියනකොටම අපිට පේනවනේ මේක වෙන්න බැහැ කියලා. يعني මැටි කියන එකට අපිට අර්ථයක් තියෙනවා, කෝප්පෙ කියනකොට අර්ථයක් තියෙනවා. ඔය දෙක එකට පිහිටන්න බෑනේ. මේ ඇති කල්හි මේ වේ කියන්නේ, මේ ඇති කල්හි එය නිසා. ඒ කියන්නේ මැටි තියනකොට කෝප්පෙ නෑ, කෝප්පෙ තියනකොට මැටි නෑනේ. කොට ඒ ජාති දෙකක් විදිහට අර්ථයක් කාවනම් මේ කියන ධර්මතාවයට ගැලපෙන්නේ නෑ. නෑ තිකල්හි මේ වේ කියන එකට. එතකොට එතනිනුත් නිකන් හිතන්න පුළුවන් නේද අපිට දැන් නාම රූප කියලා මොකක් හරි අර්ථයක් තිබුණොත්, සලායතන කියලා තව අර්ථයක් තිබුණොත් අර වගේම නේද? ඒ කියන්නේ ගැලපෙන්නේ නෑනේ. එතකොට මේ ඇතිකල්ලි මේ නෙමෙයිනේ. එතකොට මේ ඇතිකල්ලි එය වගේ වෙනවනේ. එතකොට අර ලෝකයට අහුවෙන අර්ථය එතනම ඒක නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කියන පැත්තක් මතු වෙනව නේද ස්වාමීන් වහන්සේ? يعني ඒක ඉක්මවා යන්න එහෙම.
ඔව් සර්, මේ හරි ලස්සනයි මතු කරන ප්‍රතික්‍රියා මතක් කරොත් හොඳයි.
අපේ සයින්හස
සර් හරි ලස්සන ප්‍රතිකඩක් ඉස්මතු කරේ සර්. හොඳයි.
එතකොට අර අපි ඉන්න මට්ටම වැරදි කියන එක දැක්කොත්නේ අපිට තව තව විචක්ෂණයකට පෙළඹෙන්නේ නේද? නැත්නම් අපි හිතාගෙන ඉන්න එකට ගලපනවා අර්ථ දිදි. ඉතින් මේ මං හිතනවා අර දහන ඇහෙනකොට අර තමන් මොකක් හරි අර්ථයක් දාගෙන හිටියනම් ඒක නිවේයි. මේ එතනින් එහාට තව හිතන්න විමසන්න තියෙනවා කියන එක නේද? අපි එක එක අදහස් දදා ගලප ගන්න ගතියක් එනවා මිසක් අර විචක්ෂණයට ඉඩ එන්නේ නැහැ වගේ. මේක ඊතර වීමක්මයි. ඒ කියන්නේ අර්ථයක් එන්න විදිහක් නැහැ. ආවොත් අර කොහෙන් හරි අහුවෙනවා. මේ කියනාගේ එකක් කියලා හිතුණා.
ඇත්තටම හරි දැසනයි ඒ ස්ථානේ තැන මත කරපිය. දැන් ඇත්තටම නම් කරන ස්වરૂපය කියන දේ අපිට මේ පැහැදිලිද? කියන්නේ අපිට සාමාන්‍ය ලෝකේ මොකක් හරි තියෙනද? මගේ ඉස්සර ෆෝන් එක තියෙනවා. ඒ කියන්නේ ඒක මම ෆෝන් එක කියලා නම් කරනවා ඒ ස්වરૂපයත් එක්ක. ඒ වගේ අන්න ඒ වගේ දෙයක් මේ ඇස, කන, නාසය, ගහ, කොළ ඔන්න ඔය විදිහට මේ පේන දේල නම් කරන ස්වરૂපයක් තියෙනවා. ඒක අපේ අත්දැකීම. ඒක හරි. ඒක ලෝකේ පාවිච්චි වෙන වචන. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පාවිච්චි වෙන වචන අපිට කිට්ටු අර මං අර හැමදාම නිකන් මන්ත්‍රේ වගේ කියන දෙයක් තියෙනවනේ. ඇත්තට මේක මම කියනවා කියලා කිව්වොත් මේක මගේ අයිතිය නෑ. අපේ ලොකු සයින්හන්සේගේ ඒකේ පූර්ණ අයිතිය. සයින්හන්සේ ඒක පාවිච්චි කරපු නිසා අරගෙනයි පාවිච්චි කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ අපිට වචන ලං කරනවා. ලං කරන්නේ මේ අපේ එකේ කියලා කියන නෙමෙයි. ලං කරන්නේ ලං නොවින විදියට. ඒක හරි ලස්සනයි. භාග්‍යතුන් වහන්සේ දැන් මැටි කෝපේ කියන්නේ අපි දුම් මැටි කෝපේ කියන වචන දෙක අපිට ලං කරලා කියනවා. හැබැයි ලං කරලා කියුවට ඔය ඒ ලං කරලා උන්න අපිව කිට්ටු කරලා ගන්නෝ මේකට. දැන් ඕක මේ මැටි කෝපේ අපි මැටි බලන්න ගියොත් හරි කෝපේ බලන්න හරි ගියොත් එහෙම නොත ඒක වෙනම කතන්දරයක්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ ගන්නේ මේ මැටි ඇති කල්ලි කෝප්පේ වේ නම් කරන ස්වરૂපය අපි කාටක් සාමාන්‍යයෙන් කරන එක. අපේ ගෝචරත්වයට කතා කරන්න එපැයි කතා ආමන්ත්‍රණය කරනවා. හැබැයි ආමන්ත්‍රණය කරපු එක අපි ගලපගත්තොත් අපේ ගුරුතුමා මතක් කරා වගේ එහෙම උත් වැඩේ වරදිනවා. අපිට ලං කරලා කතා කරන එක නාම රූප කියන්නේ මේක 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 කියලා එහෙම විග්‍රහ කරගෙන උත්තරයක් දාගන්න ගියොත් නෑ. අපිට ලං කරලා කතා කරන්නේ මේ ඇත්තිකල්ලි මේ වේ කියන මේ කාරණේ කියලා දෙන්න. එතනම විමසීමකට ලක් කරන්නේ නැහැ. එතනද ඒ ගන්නෙ නම් කරන ස්වරූපය. හරි ඕන දෙයක් පොත පෑන කියලා ඒ නම් කරන ස්වරූපයක්. ඒ වගේ ඕනම කාරණයක්. ඒ නම් කරන ස්වරූපය ඇත කියලා හරි නැත කියලා හරි මේ නම් කරන ස්වරූපයක්. අන්න ඒ නම් කරන ස්වරූපය ඇතිකල්ලි එක අපිට කිතු කරනවා. නම් කරන ස්වරූපය ඇතිකල්ලි සලායතනං විභංග කරලා පෙන්නන්නේ නැහැ. සලායතන ඇත. වැඩේ තියෙන්නේ එතන පැහැදිලි කරන්නේ භාග්‍යතුන් වහන්සේ මේ මේ ඇතිකල්ලි මේ වේ කියලාත් නෙමෙයි. මෙසේ මේ ඇතිකල්ලි ටික ඒ වචන හලන්න බෑ. මෙසේ මේ ඇතිකල්ලි මේ වේ කියලා මෙසේ මෙසේ යයි මෙසේ කියයි මෙසේ පොත එහෙම කියන්නේ නැහනේ. මෙසේ පෑන මෙසේ ඩෙස් එක මෙසේ ෆෝන් එක එහෙම කියන්නේ මේ කියලානේ කියන්නේ. මේ පෑන මේ පොත මේ ඕන එක පුටුව මේ මේසය මෙසේ අන්න මෙසේ මෙසේ අන්න මෙසේ කියලා ගන්නව නම් භාවිතයක් එක මාර්ගයක් එක මෙසේයි මෙසේ කියයි අන්න අන්න ඒ වගේ සංසිද්ධිය. මෙසේ මේ ඇතිකල්ලි මේ වේ අනුබාන භාග්‍යතුන් වහන්සේ ලෝක ව්‍යවහාරයේ වචන අපිට කිට්ටු කරනවා. ලං කරන්නේ ලං නොවන විදිහට. අපිට ලං නොවන දෙයක් ලං කරනවා. ලං කරන්නේම කියන්නේ අපිට අපේ ජීවිත අත්දැකීම් එක්ක ලං කරන්නේ අපිට ඒක ගලපාලන්නට නෙමෙයි. ඒක ගලප ගන්නට නෙමෙයි. ඒක අපිට කිට්ටු කරනවා. අපිට මේ එහෙම කිට්ටු කරන්නේ අපිට ගැළපීමකට නෙවෙයි. ඒක කිට්ටු කරලා කතා කරන්නේ හැම මොහොතකම යෝනිසෝ මනසිකාරය උත්පාදනය කරන්නමයි. මේ ඇතිකල්ලි මේ වේ. අන්න ඒකටයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. අන්න එතනම මොකද්ද තියෙන්නේ අපිට හිතන්න යමක් ඉස්මතු කරනවා. අන්න ඒ හිතන ගතිය දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ මෙසේ මේ ඇතිකල්ලි මේ වේ. ඔන්න ඇහුවා. අන්නේ අහපු දෙයට අනුරූපව ගැළපීම නෙවෙයි ඊට අනුරූපවයි හිතන්න ඕන. අන්නේ එයයි ප්‍රඥාවට ආහාරය. කියපු දේ කියපු විදිහට විමසීමට යමු. මෙසේ නම් කරන ස්වરૂපයේ ඇතිකල්ලි සලායතනය වේ. අන්න අර වගේ කියපු දෙයට අනුරූපව දැන් විමසන්න පටන් ගන්නවා. දැන් මෙන්න මේකෙන් මේක මේකෙන් මේක කියලා ගියොත් ඒ ගියපු තැනම මොකද වෙන්නේ? අන්න අපිට දැනුම ඇවිල්ලා දැනුමින් අර හිතන ගතිය වහලා දානෝ හිතන්න ඒ උල්පත් ටික වැහිලා යෑමක් වෙනවා. නේ අන්න ඒකයි වෙන්නේ. නිසා මේ බුදුරජාණන් වහන්සේ අපිට දෙන්නේම ඇසිල් ඇසීමක් දෙන්නේ ගැළපීමකට නෙවෙයි විමස ඇසීමක් දෙන්නේ විමසීමකටමයි. ඒ තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අපි නාම රූප කියන එකට දැන් අපි හිතුවොත් නාම කියන්නේ අම්මා රූප. එතකොට එහෙම අම්ම ගත්තොත් එතකොට සලායතන කොහොමද වෙන්නේ ස්වාමීන් වහන්සේ? එතකොට නාම රූප එක පැත්තක් ගත්තොත් එතකොට සලායතන
නාම රූප අම්ම කෙනෙක් හැටියට අරගත්තොත්ද?
ඔව් එහෙමයි.
එතන එක උපමාවක් හැටියට දැන් ඔබතුමාට එහෙම වුණොත් නාම රූප වල කියන නාම රූප කියන අම්මගේ සලායතන පුතා අනේතන දරුවා කියන වගේ අදහසක් නෑ. එහෙම ඉන්නේ නෑ. ඒ මොනෝතින් අම්ම කවදා හරි නැති වුණොතින් පුතා ඉතුරු වෙනෝනේ.
එහෙමයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඒකත් ඒක ඥානයක් කියන සංකල්පයක්. අපිට වැටහෙන විදිහක් විදිහට කතා කරන්න බැහැ නේද
කන්නේ. ඔව්. ඔව්. ඒක හරි. ඒ කියන්නේ ඇත්තටම මාර්ග කෘත්‍ය විස්තර කිරීමක් තමයි අපිට කතා කරන්න බෑ මාර්ග කෘත්‍යයක් තමයි. හැබැයි විමසි දැන් අපි එතනදී මහත්මයා මේ හැබැයි මේ අපිට ධර්මයේ දෙනවනේ මොකද අපිට දෙන්නේ විමසීමට යෝනිසෝ මනසිකාර උත්පාදනයේටනේ ධර්මයේ දෙන්නේ අර දේ සීක ඥානයක් බව සැබෑව ඒක හරි ඕක මේක මේ සීක ඥානයක් කියන්නේ ඔ ඥානයක් කියලා ඥානයක් තියනනේ මාර්ගයේ භාවිත වීමක් ඥානය කියලා ඥානය කියලා කිව්වත් මම මෙහෙම දෙයක් කියනකෝ බලන්න අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ තියෙනවා මේ අග්ගප්පසාද කියලා සූත්‍රයක් අග්ගප්පසාද දැන් ඒ අග්ගප්පසාද සූත්‍රයේ කියනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මේ මොකද සංගතය නේ ඔන්න දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ යාවතා භික්කවේ ධම්මා සංකතා අරිය වට්ටංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද යාවතා භික්කවේ ධම්මා සංකතා භික්කවේ මහණෙනි යාවතා යාවතා කියන්නේ යම්තාක් යම්තාක් තියෙනවනම් ධම්මා ධර්මය මොන ධර්මද සංකතා සකස් වෙච්ච මහණෙනි යම් තාක් සකස් වෙච්ච ධර්මයෝ වේන සංකත ධර්මයෝ වෙත්නම් අරිය වට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය තේසං අග්ගමක්ඛායති ඒ අතරින් අග්‍රයයි අක්ඛායති කියලා. ඒතර දැන් මාර්ගය කියන්නේ මොකද? සංකතයක්. මාර්ගය කියලා කියන්නේ සංකතයක්. එහෙනම් එකක් සකස් වෙච්ච දෙයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කද අංග චතුක නිපා අංගුත්තරනිකායේ චතුක නිපාතේ අග්ගප්පසාද සූත්‍රයේදී එහෙමනම් දැන් එතනදී ගත්තට පස්සේ මාර්ගය කියලා කියනකොට මාර්ගය කියලා කියන්නේ සංකතයක් හැබැයි ඒක භාවිතයක් ඔන්න හොඳට මතක තියාගන්න මාර්ගයේ භාවිතයත් නිවීමත් මාර්ගයේ සංකතයක් උවද අග්‍රයිනේක මාර්ගයේ භාවිතයත් නිවීමත් කියන කාරණා දෙක අපිට වචනයට නංවන්න පුළුවන් බවක් නැහැ. පැහැදිලි ඇති මං හිතන්නේ නිරෝධගාමිනී නිරෝධ මාර්ගයයි නිවීමයි නිබ්බාණයයි වචනයට නංවන්න පුළුවන් කමක් නැහැ. නමුදු ඒ භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාවල් අපිට විදහා දක්වනවා අපිට දේශනා කොට වදාරනවා මොකටද යෝනිසෝ මනසිකාර උත්පාදනය සඳහා හේතීම් පිණිස. ඉතින් අර මේ කියන්නේ අපේ ලෝකයට අපේ සොකිය කෝ සොකිය යදා සකේසු ධම්මේසු සොකිය ධර්මයට නැත්නම් අපේ සොකිය කෝණයට නොගැලපෙන විදියට කියන්නේ අපිට තේරෙන විදියට මේක ඉදිරිපත් නොකරන්නේ නොකරාට ඒක අසත්‍යයක් නෙවෙයි. හැබැයි ඒ සත්‍ය විමසීමට බඳුන්වීමටයි ඒ ආකාරයට ඉදිරිපත් කරන්නේ. සරලව කිව්වොත්ින් භාග්‍යතුන් වහන්සේ අපිට කිට්ටු කරලා ධර්මයක් දේශනා කරනවා. ඒක අපිට තේරෙන ගැලපෙන විදියට නෙවෙයි. හැබැයි ඇත්තක් ඒ ඇත්ත දෙන්නේ අපිට හිතන්න. අන්න හිතන එක ප්‍රඥාවට ආහාරයක්. ඒ හිතන එක ප්‍රඥාවට ආහාරයක් විදි ප්‍රඥාවෙන් නතර වීමක් නෑ ප්‍රඥාවෙන් ඈතර වීමක් ගැන තමයි කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි
භෞතිකව ගන්න හෝ මානසිකව ගන්න හෝ දෙයක් කියලා ලැබෙන්නේ නැහැ කියන සත්‍යතාවය
මතක තියාගන්න. ඒක හරි. ඒක හිමමයි. ඒක අර මේ ඒක භෞතිකව හෝ මානසිකව හෝ ගන්නව නම් ඒක අනිවාර්යයෙන්ම ඒක මගේ දෙයක් නේ. ඒක මට තේරෙන දෙයක් නේ. එතකොට මට මගේ දෙයක් මට තේරෙන දෙයක් වුණාට පස්සේ ඒක එක එක මගේ ලෝකේ. එහෙම වුණොත් මම ඉන්න මට තියෙන දේවල් නැති වුණා කියන්නේ නැති කරා නැති වෙනවා. එහෙනම් අන්න භාග්‍යතුන් වහන්සේට අභූත චෝදනාවක් එනවා. තියෙන දේවල් නැති වෙනවා නැත්නම් නැති නැති කරන මාර්ගයක් කියුවා කියලා මාගන්ධිය සූත්‍රයේ පැහැදිලි කරන බුනහු සමන නැත්නම් උපත් වනසන්න කියන චෝදනාව අපිත් වචනෙන් නොකියුවාට භාග්‍යතුන් වහන්සේට මේ ඒ චෝදනාව ඉදිරිපත් කරා එනවා. දැන් ඒ කියන්නේ ඒකින් අදහස් කරන්නේ අපි ධර්මයේ විමසන්න එපා කියන එක නෙමෙයි. අපි මේ අපි කවුරුත් ධර්මයේ අහන්නේ විමසන්නේ තේරුම් ගන්නනේ. අර ඔබතුමා මතක් කළා වගේ අර එහෙමනොත් මේ තියෙන දේවල් විදිහට හැබැයි එහෙම කිව්වට පස්සේ මේ නැති දේවල් කියලා කියන්නේ එහෙම යන්නත් එපා. තියෙනවා තියෙනවා කියලා කිව්වත් නැහැ කිව්වත් තියෙනව නැහැ කිව්වත් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා කිව්වත් ඔය ඔක්කොම මොකද්ද? ඒ ඔක්කොම ලෝකයේ තියෙන කලපා ගැනීම. බ්‍රහ්මජාල සූත්‍රයේ උතුම් මේ බඹ දැලවල් උතුම් ජාල උතුම් දැල් 62ක් සකස් වෙන්නේ මොකද්ද? ඇත්ත නැත්ත කියන දෘෂ්ටිත් එක. එක්කෝ අපි ගත්තොත් මේ නාම රූප ඇත කිව්වොත් ඒක ඇත කියන දෘෂ්ටි. නේ නේ නේ. එහෙනම් එහෙමනම් ඔය කියන විදිහට නැහැ නැහැ වෙන්න ඕන. අපිට යන්න තියෙන්නේ ඇත නැත්ත කියන දෙකින් ඔය දෙකට විතරනේ නේ. කළු නැත්තම් සුදු. ඔය ඔහොමනේ. සමහර වෙලාවට කළුයි සුදු එකතු කරලා අලුද අලු හදා ගන්නත් පුළුවන්. සමහරට කළුත් නොවේ අලුත් මේ සුදුත් නොවේ ඔහොම හදා ගන්නත් පුළුවන්. මෙතෙන්දී කළු කතාවක් සුදු කතාවක් ඔය ඔක්කොම ඊතර විම්මත් එක කතාවේ කතාව නිෂ්ප්‍රභ වෙනවා. අය නිෂ්ප්‍රභ වීමක් එක තමයි එතෙන්දී කතා කරන්න වෙන්නේ.
ස්වාමීන් වහන්සේ දැන් අර නාම රූප පත්‍ය සලායතන කියනකොට අර ඇත්තටම මේ සලායතන නැත්නම් නාම රූප ගැන කතාවක්ම වෙන්නේ හිතන් කරන්න බෑනේ. සලායතන අම්ම හිතනවා ඒක පොඩ්ඩක් ඒකේ අදහසක් ඇති කියලා ස්වාමීන් වහන්සේ. නැත්නම් නාම රූප සලායතන නැත්නම් නාම රූප ගැන කතා කරන්නම බැරි තත්ත්වයක්
තියෙනවා. මම දැන් සලායතන පිරිසිඳලා දැක්කලා ඊතරුණෝ තින් සලායතන කතාවක් හෝ නාම රූප කතාවක් ඒ දෙකම ගැන කතා කරන්න බෑ. හැබැයි මෙහෙමයි හේතුංච සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නාංච ධම්මා. අපි මේ මොකද්ද සලායතන පිරිසිඳ දකිනකොට නාම රූපත් පිරිසිඳ දැකීම වෙන්න ඕනේ. සලායතන පිරිසිඳ හේතුංච සුදිට්ඨෝ ඔය අතම්මේ සූත්‍රය පැහැදිලි කරනවා. හේතුංච සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නාංච ධම්මා. අපි මේ හේතුවයි ඵලයි ওই කාරණා දෙකම ප්‍රඥාවෙන් දැකීමත් එක තමයි ඊතර වීම ගැන කතා කරන්නේ. එතනම අපිට විමසන්න යමක් තමයි තියෙන්නේ. අපි ලාල් මහත්තයා මෙන්න මෙහිම තැනකට එමු. පුරාණ කර්මයක් හෝ වේවා නාම රූප පත්‍ය සලායතන විවයි ඔක්කොම පොඩ්ඩක් අවරාලිකෝ චුට්ටක් විතර තියලා අපි ඔය ආයතන හයක් හැටියටම අරගෙන බලමු මේ ඇස කියන්නේ මොකද්ද කියලා හොයාගමු. ඇස කියන්නේ මොකද්ද කියලා පිරිසිඳ දැක්ක තැන ওই කතන්දර ටික ඔක්කොම අර මම නේද කියන්නේ වටේ තියෙන ලයිට් ඔක්කොම එක 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 නිවන්න ඕනේ. මේන් ස්විච් එක ඕෆ් කරපු ගමන් ඔක්කොම ඕෆ් නේ. දැන් මොතාටකින් අර කිව්වනේ ලංකාවේ විදුලිය අත්හිට වෙනවා කියන එක තැනකින් මේ කරමු පලාතම ඉව. අපි ඔයකින් එකක් සලායතන කියන ආයතන ඇහැ කියන්නේ මොකද්ද අන්න විමසන්න ඕන. අන්නේ විමසීමට යෑමත් එක්ක එක එක පරයයක්. හැබැයි අතනොත් පුළුවන් ඉතින් මේ නම් කරන ස්වරූපයත් නාම රූප ඇති. අපි මේ නාම රූප කියන්නේ අපේ ලාල් මහත්තයා මේ අපිට මේ තියෙන දේවල් වලට කියන නම් ටිකක් නෙවෙයි. අපිට ඒ තියෙන දේවල් වලට නම් කරලා කතා කරනවා හැබැයි ලං නොවන විදියට භාග්‍යතුන් වහන්සේ. ඒක හරි පුදුම දෙයක්.
අවසරයි ස්වාමීන් වහන්සේ, දැන් මේ මෙතෙක් වෙලා කර සාකච්ඡාවත් සම්බන්ධ කරගෙනම ගියොත් ස්වාමීන් වහන්සේ, දැන් වහන්සේ පැහැදිලි කරන්නේ අපිට දැන් ඇස ගැන විමසන්න කියලා. දැන් අපි ඇස කියන එකට සාක්ෂියක් මොකද්ද කියලා ඉදිරිපත් කරන්න ගියොත් අපිට කවදාකවත් ඇස කියන එක පණවන්න බෑ රූපයකින් තොරව නේද ස්වාමීන් වහන්සේ? එතකොට අපිට ඇස කියන එක ගැන කතා කරනකොට අර මට මතක් වුණේ ස්වාමීන් වහන්සේ අර ඥානවත් සූත්‍රයේ සංගිත නිකායේ නිදාන වර්ග පාළි නිදාන සංගිතයේ තියෙන ඥානවත් සූත්‍රයේ ස්වාමීන් වහන්සේ අර ධම්මේ ඥානං කියලා තියෙන්නේ. ඒ වගේම ද්විතීය ඥානවත් සූත්‍රයේ ඒතොර ධම්මේ ඥානං කියන එකයි ස්වාමීන් වහන්සේ එතන තියෙනවානේ අර කරුණු 44ක්. ඒතොර ඒ වගේම අර ද්විතීය ඥානවත් සූත්‍රයේ තියෙන ස්වාමීන් වහන්සේ ඥාන 77ක් ගැන සත්සත්ත්‍ය ඥානේ. ඒතොර ඒ ඒක ගැන ඒ පොඩක් ස්වාමීන් වහන්සේ කතා කරලා පැහැදිලි කර දෙන ස්වාමීන් වහන්සේ කරුණාවෙන්. මොකද එතකොට අපිට දැන් ඔය උද්‍යවී ඥානෙ නැත්තම් ඒ කියන්නේ ඔය දැන් ප්‍රතිසම්පාදේ න්‍යාය අරගෙන බැලුවොත් එහෙම ඒකේ තියෙන අර පච්චුප්පන්න නැත්තම් මේ ඉදපචේතා ඒ ඥානය නැත්තම් උද්‍යවී ඥානය තුළින් දකින්න කිනාට මේ අර අතීත අනාගත වර්තමාන වලට බෙදලන විදිය ස්වාමීන් වහන්සේ. එතකොට ඒ තුළින් අපිට මේක මේ අපිට දැක් ගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ තියෙන මේ ඒ ධම්මේ ඥානය සහ අන්විඥානය කියන එක ස්වාමීන් වහන්සේ කරනවෙන් පොඩ්ඩක් පැහැදිලි කර දෙන ස්වාමීන් වහන්සේ. ඒ ධර්මකට තීරෙනවා පැහැදිලි මදි ස්වාමීන් වහන්සේ.
හොඳයි. මැජික් කරන කෙනෙක් කඩුවක් අරගෙන කඩුව ගිලිනවා. මැජික් කරන කෙනා කඩුවක් අරගෙන කඩුව ගිලිනකොට ඉස්සර වෙලාවම බලන කෙනාට පේන්නේ එයා මොකක් කරනවා කියනද
කඩුව
ගිරිනවා කියලා. ඊට පස්සේ හොඳට බලන් ඉන්නො හැබැයි මේ කඩුව ගිලින වෙලා ඒ ඊනඟට බලන්නේ කඩුව ගිරින වෙලාවෙමයි. ඒ කඩුව ගිරින වෙලාවේ එයාට නුවණක් එනවා මේ කඩුව ගිලිනානේ ඇතුලේ මේක අර රේඩියෝ තියෙන රේඩියෝ එක අර ඒරියල් එක මේම අතින් මේව කරට පස්සේ යට යන ඒ වගේ අපි හිතමු ඒ වගේ
මම දන්නේ නැහැ ටෙලස්කෝපික්
හා මන්ට එහෙම දැනුමක් නැහැ මේ වගේ මොකක් හරි වෙලා මේක ඇතුලේ ඇකිලිනවා කියලා රබර් එකක් ඇකිලිනවා කියන කඩුව හරි මොකක් හරි එයාලගේ මොකක් හරි ක්‍රමවේදයක් ඇතේ මම දන්නේ නැහැ ගැන. හැබැයි මේක දැන් මේ අපි බුර ඇතුලට මුඛය ඇතුලට කියලා බලන්නේ මේක ඇකිලෙන හැටි ගිලිනකොටම මේක අපිට නුවණක් වෙන ගිලින අවස්ථාවේදීම නුවණක් ඇති වෙනවා මේ කඩුව ගිලිනවා නෙමේ කඩුව මේක ඇකිලෙනවා. මීට කලින් උනේත් මේකමයි මීට ඉස්සරහට කරත් කරන්නේ මේකමයි. අන්න අර ඇත්ත දකිද්දි ආයේක අන්වේ ඥානං අනු ඒති කියන එක තමයි අන්වේති අන්වයේ කියලා හැදෙන්නේ. ඒක තමයි. දැන් අර ඒ ඇත්ත දකිනකොට මේ කලිනුත් මේකනේ නෑ තේන්නේ කියලා මේ ඒක ඇත්ත දකිනවා. අනේ ඒ ඇත්ත දැකීමත් එක ඒක ආයි මේ අමුතුවෙන් මේ මොකද අතීතයට ගිහලා අතීතෙත් මේක තමයි වෙන්නේ උනේ ආයි ඉස්සරහට උනොත් මේක එයාට ඒක නුවණක් එන. හරි මේක වෙන්නේ. අන්න ඒ වගේ කාරණයක් තමයි එතෙන්දී අපි එතෙන්දී ඒ ඥානවත් සූත්‍රයත් එක්ක ඒ කතා කරන්න වෙන්නේ. එතෙන්දිත් හැබැයි වසන්ත මහත්තයා අපි එතන පරියායෙම ගත එතන පරියායෙත් පැහැදිලි කරන්නේ අනර මාර්ගයේ භාවිතයත් එක්ක ඥානං ඒ ඥානේ විභාග කරලා පෙන්නනවා. සත්‍ය සත්‍රිවෝ වික්කවේ ඥාන මගේ මට මතක හැටියට ඥානං රෝදේසිස්සම් එහෙමනේ ඥානවත් වූනි දේසිස්සම් 77ක් ඔව් දේශනා කරමු කියලා. අර ඒ ඥානය අර ඒ කියන්නේ මේ ඇති ඔව් ජාතිපත්‍ය ජරා මරණන්ති ඥානං අර ඒ විදිහට ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ඥානයයි කියලා ඒක ඒ විදිහට කොටස් කරලා බෙදර බෙදර මේ ඒ ඒ ඒ කියන්නේ අර්ථානිත කුත්තේ න්‍යාය විස්තර විභාග කරලා පෙන්වලා දීමක් එතන ඒ පරයයි කරන්නේ. මාර්ගයේ අපිට ගමන් කිරීමක් අපිට වෙන් කරලා පෙන්වන්න බැහැනේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ ගමන් කිරීම න්‍යායක් හැටියට ලෝකෙට පෙන්නනෝ. අන්න ඒ න්‍යාය 44ක් විදියට නැත්නම් 78ක් විදියට ඒ වේදන ක්‍රමවේදයට බෙදලා පෙන්නනවා. අන්න ඒ වගේ දෙයක් තමයි එතන ඇත්තම ඔය කරන්නේ. ඇත්තරම භාග්‍යතුන් වහන්සේ කරේ හරියට මෙන්නේ අර මේ කියන්නේ හරියට අපි හිතමු මේ අපිට මේ දැන් මේ අපි කතා කරන ෆෝන් එක හරි ලැප් එක හරි මේකේ මේ ක්‍රියාකාරීත්වය මෙන්න මේකේ කියලා පෙන්වන්න බෑනේ. ෆෝන් එකේ ස්ක්‍රීන් අපි වෙනුත් ස්ක්‍රීන් එක හරි මොකක් හරි හිමිකන්නේ පෙන්වන්න වෙන්නේ. අන්න ඒ වගේ මේ හරි අමාරු දෙයක් මේ භාග්‍යතුන් වහන්සේ හැබැයි මෙන්න මේකයි කියලා හොයාගෙන ගියාට පස්සේ ඇඟිල්ල තිල කියන බෑ. අමින මෙහිමයි කියලා හොයාගෙන යද්දි නතර වෙන්න තැනක් එක කතා කරන බැරි වෑයමක් තමයි තියෙන්නේ. අනේ විස්තර කරපුව විස්තර කියන්නේ කෙනෙකුට යොමු වෙන්න පුළුවන් විදිහට විස්තර කරලීමක් තමයි එතෙන්දිත් කරන්න. දැන් අපි ජාතිපත්‍ය ජරා මරණන්ති ඥානං ජාතිපත්‍ය ජාතිපත්‍යෙන් ජරා මරණ වේ කියන ඥානං. ඥානයකින් මොකද්ද වෙන කෘත්‍ය? නුවණකින් ප්‍රඥාවකින් වෙන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් වෙන්නේම ගමන් කිරීම. ඉතින් යදා පඤ්ඤාය පස්සති ඒස මග්ගෝ විසුද්ධිය. ඒක මාර්ගය. එහෙනම් දැන් මාර්ගය සමානයි ප්‍රඥාව. එහෙනම් මාර්ගය කියන්නේ ගමන් කිරීමක්. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ මොකද? මග්ගඤ්ඤෝ මග්ගවිදෝ මග්ගකෝවිදෝ භාග්‍යතුන් වහන්සේ මාර්ගයක් ඉස්මතු කරන්නයි පහළ වුණේ. එහෙනම් ලෝකයාට ධර්මයේ දේශනා කරන්නේ මාර්ගයක්. ඒ මාර්ගය කියලා කියන්නේ මාර්ගය සමානයි නුවන් ඥානං ප්‍රඥාවක්. එහෙනම් ජාතිපත්‍ය ජරා මරණන්ති මොකද්ද? ඥානන්නේ. අන්න එතනදි මොකද්ද මේ ජාතිපත්‍ය ජරා මරණං කියන්නේ කියලා අර මැටේ ටිකල්නි කෝප වේ මෙසේ මැටේ ටිකල්නි මෙසේ කෝප වේ වගේ තමයි. අර ඒ යුගලයකින් අන්න මේ මොකද්ද මේ කියලා තියෙන කියලා අන්න එතනදි මහත්මයා මේ විස්තර කරලීමක් අර හිතන්න පෙළඹවීමක් යෝනිසෝ මනසිකාරයට තමයි එතෙන්දෙත් ඉස්මතු කරන්නේ.
සවිනහස දැන් අපිට දැන් අපි ප්‍රැක්ටිකල් පැත්තට බැලුවොත් يعني වුණෝකගේ හැටියට දැන් අපිට ওই ඥානයක් කියන එක සවිනහස ඒක විස්තර කරන්න බෑනේ. එතකොට දැන් අපි ප්‍රතිසමුපාද නෙමේ මේ අපිට මේ අපි ගත්තොත් සතර සතිපට්ඨානයේ මම හිතන්නේ ධම්මානුපස්සනාවේ අන්තිම මේ සච්චපබ්බේට ගත්තොත් එහෙනම් ඒකේ දැන් දුක්ඛ සමුදය සත්‍යයේ තිරණිත්වයන්නසේ අපි දැන් අපි අර තියෙන යම් ලෝකයේ රූපං සාතරූපං. එතකොට අපිට එහෙම ගත්තහම අපිට එන්නෙම යම්කිසි යමක් නැත්තම් මොකක් හරි දෙයක් අරබ යමනේ. එතකොට තියෙන දෙයක් හරහාම තමයි අපිට මේ ඇස පැනෙන්නේ. ඒතර ඇස පැනෙනකොට සාමාන්‍යයෙන් ඒ විදිහට එතකොට අපිට දැන් නමුත් දැන් ඔතන දුක කියන එක අපිට දැන් මේ වාහිරනේ දැන් එතන තියෙන්නේ අපි වස්තුවක් දැක්කොත් ඒක හරහා තියෙන කැමැත්ත හෝ අකමැත්ත මත අපි සැප දුක හරි පැතර නමුත් උපේක්ෂාව කොහොම එක මහාසාවද්දී වුණාම එතකොට ඒක අපිට අහුවෙන්නේ නැති තැනක් නේ. ඒතර ඒ අහුවෙන්නේ නැති තැනට ඥානයක් තුලින් දැකගන්න ස්වාමීන් වහන්සේ එතකොට අපිට ඊට වඩා ගැඹුරට එතන මම හිතන විමර්ශනයක් කරන්න තියෙනවනේ නේද ස්වාමීන් වහන්සේ? අපිට ඒ ගැන බැලුවොත් එහෙම දැන් අපිට දැන් සමුදය කියන එක දැන් ඔය අපිට දැන් හට ගැනීමත් නිරෝධයක් නැත්නම් දැන් ඔය හේතු ප්‍රති සම්භූතං කිව්වහම සම්භූතයක් හට ගන්නවා. හේතු භංගා නිරෝධ්‍යති කිව්වහම නැත්නම් සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව කම සානසේ දැන් අපිට ඒ වය කියන එක මේ තිබිච්ච දෙයක වයවීමක් නෙමෙයි නේද සම්නසේ. එතන ඒ වය කියන එක අපිට ඒ ඥානෙ අර දැන් අපි කතා කළ භාෂේ පැහැදිලි කරපු ඒ ඥානියත් එක්ක එන්න ඕන දැක්මක්නේ. එතකොට ස්වාමීන් වහන්සේ එතනින් නේද අපිට ඊතර වීමක් ගැන කතා මේ හැඟීමක් එන්නේ. නැතු දැන් අපි දැන් හේතු නිසා හටගත්ත හේතු නැත්තම් නැති වුණා. ඒක නෙමෙයි නේද ස්වාමීන් වහන්සේ නිරෝධය කියන්නේ? තිරුවන් සරණයි.
ඔව් නිරෝධය කියලා කියන්නේ මේම විගමෝ පුතුමා ගත්ත උපමාවම මේ උදාහරණයම අපි ධම්මානුපස්සනාවේ කියමු. සමුදේ පැත්තෙන් මේ චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං විපේතණ්ණා උපජ්ජමාන උපජ්ජති කියලා කියමු. ඔව් උපජ්ජමාන උපජ්ජති කියලා කියමු. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං මහණෙනි චක්කුන් ලෝකේ ඇස ලෝකයේ චක්කුන් කියන්නේ ඇස ලෝකයේ ලෝකයේ ඕ ඇස ලෝකයේ පිය රූපං සාත රූපං පිය රූපයක් නැත්නම් පිය ස්වරූපයක් සාත රූපං සාත කියන්නේ මිහිරි ස්වරූපයක් කියන එක. ඇත්ත ලෝකයේ ඇස කියලා කියන්නේ පිය ස්වරූපයක් ඊට පස්සේ මිහිරි ස්වරූපයක් එත්තේසා තණ්හා එත්ත එහිමයි මොකද්ද තණ්හා උපජ්ජමාන උපජ්ජති තණ්හා උපදිනවා නම් උපදින්නේ කොහෙද එහිමයි එහිමයි වෙන කොහෙවත් නෙමෙයි එත්ත නිවිසමාන නිවිසති එහිමයි වැස ගන්නවා නම් වැස ගන්නේ
වැස
ගන්න. එහෙනම් තණ්හා උපදින්නේ කොහෙද? ඇසේ. එහෙනම් තණ්හාව නැති වෙන්න නම් දැන් තණ්හාව නැති වෙන ඇසේ ලෝකයේ ප්‍රිය ස්වරූපයක් වෙච්ච මිහිරි ස්වරූපයක් වෙච්ච ඇසේම නම් චක්කුන් ඇසේම නම් මේ තණ්හාව උපදින්නේ ඒකේ Nirodhe පැත්තේ පැහැදිලි කරනවා. රූපං වික්කවේ චක්කුං වික්කවේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා නිරුජ්ජමානා නිරුජ්ජවති හරි එහෙමත් පැහැදිලි කරනනේ අන්න එහෙනම් ඇසේම තමයි තණ්හාව නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ එහෙනම් මොකද කරන්නේ ඇස කෙරෙහි ඇති මෝඩකම නිසානේ තණ්හා අවිද්‍යාපච්චානේ තණ්හා වෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්නේ එහෙනම් ඇස පිරිසිඳ නොදැකීම කියන මෝඩකම නැත්නම් අවිද්‍යාව නිසා තමයි තණ්හාව පැටව දාන්නේ තණ්හාව උපදින්නේ එහෙමනම් ඇස පිරිසිඳ දැකීමම මොකද්ද තණ්හාවට පැවැත්ම
තණ්හාවට පැවැත්මක් නැහැ
අරයට ගැට දාන්න බෑ මජ්ජේ මන්තාන ලිප්පතේ ප්‍රඥාව නැති වෙනකොට තණ්හාව ගැන කතා කරන්න බැරි වෙනවා එහෙනම් මොකද චක්කුන් ලෝකේ අපි එක නිදර්ශනයක් ගතේ ඇස පිරිසිඳ ඇහ කියන්නේ මොකද්ද කියලා පිරිසිඳ දකින්න යොමු වෙනවා එහෙනම් ඇස පිරිසිඳ නොදැකීම නිසා මෙන්මයි දුක හටගන්නව නම් හටගන්නේ ඇස පිරිසිඳ දැකීමම නිවීම බවට පත් වෙනවා. ඇස කියන්නේ. අන්න එහෙනම් මොකද්ද ඇස කියන්නේ මොකද්ද කියලා පිරිසිඳ දැකීමටයි අපි යොමු විය යුත්තේ.
දසවඥාසේ බොහොම පැහැදිලි සෑහෙන දුරකට එක පැහැදිලින සාවඥාසේ ඔබ වහන්සේට අනික වාරයක් මම පින් සාවඥාසේ තිරුවන් සරණයි.
නෑ තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
දෙවන සරණයි ස්වාමීන් වහන්සේ දෙවන සරණයි කොපලගේ මාත්මය මේ මට මේ විලාමේ මම කැමති මේ වහන්සේගේ අවස්ථාවතු ගියසත්ය අපි දරකර තැනට යන්න ඒ කියන්නේ මම ගියසත්ය කිව්වා මේ මම අවුරුදු 50ක් තිස්සේ භාවන මේ ධර්මය අහලා තියෙනවා මම ගොඩක් දන්නවා කියලා එතකොට මට ප්‍රශ්නයක් නැග ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ මම දැන් ඒක බොරුවක් නෙමෙයි මම දන්නවා කියන එක ඒ එතන මම මේ මොකක් අසරණයි ඔල මොට්ටලයි ඒක ඒ දන්න එක ගැන ප්‍රශ්නයක් අහන්න තරම් තේරුමක් තිබුණේ නැහැ ඒක නිසා ඔබ වහන්සේට උත්තරයක් දෙන්නත් පුළුවන් කමක් තිබුණේ නැහැ ප්‍රශ්නයක් නැති තැන නමුත් ප්‍රශ්නයක් නගනවයි කියන එකත් හරිම අමාරුවක් නමුත් මේ අන්තිමට කොග්ගලේගේ මහත්මයාගේ මහාචාර්යතුමාගේ මැදිහත් වීම නිසා මේ ඔබ වහන්සේ නැවත වරක් අර රූපය හැදෙන හැටි විස්තර කරලා ඉවර වෙලා අන්තිමට පොඩි කමෙන්ට් එකක් කරා. ඒක තමයි ඔය මේ විදිහටම වෙන්න බෑ. නමුත් බුහන්ත කිව්වේ ඔය බුදුහාමුදුරෝ දේශනා කරේ පංච උපාදානස්කන්ධය හැදෙන හැටි කියලා. මෙන්න මේ වචනය කියනකොටම ස්වාමීන් වහන්සේ මට මේ පුදුමාකාර නිකන් දොරක් ඇරෙන්න වගේ විවෘත වුණ මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියන එක. ඒක නිකන් හරිම ආශ්චර්යමත්. ඉතින් මට මේ ඒක ඒ මට හිතන්නවත් බෑ ඒකේ තියෙන ලස්සන ඒ පංච උපාදානස්කන්ධය ගැන හැම පැත්තෙම දැනගෙන හිටියත් මෙහෙම මෙන්න වහන්සේ කියනකොට ඒකේ මතුණු එක ඒ తත්වය මම කල්පනා කරා ඕකට තමයි මේ මට තියෙන ප්‍රශ්නය වෙන්න ඕන මේ හරියට ඒකට බුද්ධිය නැති බව. මේ කියන්නේ මොකද්ද කියන එක මේ අවබෝධයෙන් තොරයි මම මම දන්නවා. නමුත් අවබෝධයෙන් තොරව ඒ කියන්නේ මම කල්පනා කරගත්තේ එච්චර දන්නව නම් ඇයි මට අකී කෙලෙස් අඩු නොවෙන්නේ හිතපු තැනමනේ. ඉතින් මට වැටහෙනවා බුදු පියාණන් වහන්සේ ඔක වචන දෙකකින් කියනවා හිස් පුරුෂයා කියලා. කිසිම දෙයක් නැහැනේ. ඉතින් අර කොග්ගලගේ මහත්තයාගේ මැදිහත් වීමත් වහන්සේගේ නැවත ප්‍රකාශ කිරීමත් නිසා මට හරිම වාග්යක් මේ උදා වුණේ වෙලාවේ. ඊළඟට මේ මට තේරෙනවා මහාචාර්යතුමා මම කියන්නේ ඔය මැණික් කරන්න වගේ ලංකාව පුරා ගිහිල්ලා ආරණ්‍යවල හැම තැනම ගිහිල්ලා උන්වහන්සේ එතුමා ධර්මයේ ඉගෙන ගන්න ගමන් ඒක තනියෙන් අනුභව නොකර මේ ධම්මධාර ස්වාමීන් වහන්සේලා එකතු කරගෙන ඇවිල්ලා මේ කොහොම මේ අපි කාටත් අතර ලෝකෙම අතර ඒ ධර්මය බෙදලා දෙනවා. ඉතින් එහෙම කරන උත්මේක හම්බ වෙන්නේ නැහැ. ඉතින් එතුමාට මන් නිසා යම් කිසි කම්පාවක් ඇති වුණා නම් ඒක ගැන ඉතින් මට බොහෝම කනගාටුයි. ඉතින් මම ඔබ වහන්සේලා ඔබ හැමගෙම මම ඒ වැටුණු දැනගෙන සමාව ඉල්ලනවා. මේ නමුත් මට නම් උනේ විශාලම වාසනාවක්. දරුවන් තරණයි ස්වාමීන් වහන්සේ.
අම ඔකට තමයි ගුණවත්කම කියන්නේ. ඒ ගුණවත්කමටම ඒ ගුණවත්කම කියන දේත් අපේ ජීවිතයේ ඉස්මතු වුණාට පස්සේ තමයි ධර්මයක් ලබා ගන්න තියෙන එක සුදුසුකම. සුදුසුකම් අතරේ ගුණවත්කමක් නැත්නම් අපිට ධර්මයක් ලබා ගන්න බැහැ. දැන් ඒ දැන් අම්මා ඒකේ දැන් කලාන්තරයක් තිස්සේ අපේ කාරණා තියෙනවනේ. ඒ කාරණාත් එක්ක ඒක කොච්චර වටින දෙයක්ද? ඒ කියන්නේ දැන් ඒ අහපු කාරණාවල් කරුණු සහිතව පෙන්වලා දෙද්දී නිකම්මත් නෙමෙයිනේ, කරුණු සහිතව පෙන්වලා දෙද්දී ඒක මං ඉන්න අදහස මේක මෙහෙම මේ මෙච්චර මෙහෙම අවධාරණය කරලා කියන්නේ මේක මොකක් හරි වැරද්දක් ඇති. ඉතින් ඒක අර ඒ විදියට ඒ වැරද්ද පෙන්වලා දෙද්දී ඒක පිළිගන්න ගතියට අන්නේකර අන්න අවනත වි ධර්මය අහනකොටනේ කී අර බලන්නකො කරණී සූත්‍රේ කරණීමිත සූත්‍රේ තියෙන ඇත්තරම අපි මේ කියන්නේ බෝධි පූජාවක් කරලා අවසානේ කියන එහෙම එකක් නෙමෙයිනේ කරණී කියන්නේ කරන්න ඕන කියන එක. මම ඇත්තරම මේ කියන්නේ මම මෙහෙම කිව්වොතින් කරණීය සූත්‍ර නැත්නම් මෙත සූත්‍රය මෙත්ත සූත්‍රයේ සුත්ත නිපාතයේ තියෙන ඒකත් ඇත්තටම නිවීම පිණිසම හොඳටම ඇති. වන කරණීය අත්ථ කුසලේන. එතන අත්ථ කුසල අර්ථ කුසලේ කැමති කෙනා යම් සන්තම් පදං අවිසමෙච්ච යම් ශාන්ත පදයක් නැත්නම් නිවීම අවිසමෙච්ච අවබෝධ කරගන්න යොමු වෙනවනම් සක්කෝ හැකියාව උජෝච ඍජු බව සෝජෝච මනා රේජ බව සුවච අන්න සුවචකම් ඔන්නෝ තියෙන්න ඕන නිවන කරා යන සුවච කියන්නේ කීකරුකම අන්න ඒ කීකරුකම කියලා කියන්නේ මේ මොකද්ද සුවචෝ චස්ස මුදු ගතිය මුදු වෙන්න ඕන නේ. ඒ කියන්නේ මැටි පිඩක් පිඩක් ඒකේ පස් තිබුණොත් හොඳට මේ මේ වුණාට පස්සේනේ මේ තන්නේ අහ කියන්නේ ලෝහයක උනා තන්නේ අහන්නේ ගති කියන්නේ කර්මන්නේ ගතිය ඇති වෙන්නේ ඕන පැත්තකට නම් උතුම් මේ මේ මැටි වල පදම් කළ මැටි වල ලොකු ගල් කැට තියෙනවා පස් කැට තියෙනවා ඒ වගේ අරක ඒ අවශ්‍ය රූපය අඹන්න හම් වෙන්නේ නැහැ සිත් මේ ඒක නිමවුම් කරන්නකට කකට පස් තියෙනවා නම් ගල් තියෙනවා අර මුදු ගුණය තියෙනවා මුදු අනතිමානි අනතිමානි කියලා කියන්නේ මොකද්ද අතිමානි වෙන්නේ නැහැ මාන්නේ වැඩි නිහතමානී කියන්නේ රහතන් වහන්සේටනේ අපි මේ මට්ටමට යන්නේ නිහතමානී කියන්නේ රහතන් වහන්සේට කියන නමක්නේ මොකද්ද අතිමානී වෙන්නේ නැහැ අනතිමානී න අතිමානී න නැහැ අතිමානී අතිමානී නැහැ කියන එක ඒව අපේ ජීවිතේ තියෙන ඕන දේවල් සත්‍යයනාත ඇතරම කරණීය සූත්‍රේ බලන්න පදයක් පදයක් අරගෙන පොඩ්ඩ මේක මොනවද තියෙන්නේ කියලා හරි ලස්සනයි මුදු අනතිමානී ඒ සන්තුෂ්ස කෝච්චලද දෙයින් සතුටු වෙනවා සුබරෝචනි බරයි නේ සුබරෝච අප කිච්චෝ වැඩ අඩුයි ඔය ආදී පොඩා ඉතින් අම්මා අන්නේ ඒක ඒ ඒ ඒ ඒ ගතිය ඒ ඒ අවනත බව ඒ කීකරු බව ඒ ඒ කාරණාවල් යමක් පැහැදිලි කරද්දී ආ මේක මම දරාගත් දෙයට වඩා මේ සූත්‍ර දේශනාවක් තුලින් දැන් අර මම දරාගත් දේ ඒක තමයි හරි කියන අදහසට එන එකට කියන මොකද ඒක තඹ ගතිය දැඩි බව වෙන්නේ මොකක් එකද මමත්වයත් එක ඉතින් මේ ඒකට පහර දෙන යන ගමනක් නේ මමත්වයට පහර දෙන්න යන ගමනක් නේ සක්කාය තමා කියලා ගත් එකේ වැරද්දට පහර දෙන ගමනක් නේ එහෙනම් තමා හරි වුණොත් තමයි තමාගේ දැනුම හරියන්නේ නේ තමා හරිනම් තමයි තමාගේ දැනුම හරියන්නේ තමා හරිනම් තමයි තමන් දරාගෙන ආපු දේ හරි වෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද නිවීම කියන්නේ මොකද්ද යස්සුසුදානත්ති කුහිංචිනත්ති යස්සුසුදා නිග්‍රෝධ කියලා සූත්‍රයක් තියෙන උදානපාලියේ යස්සුසුදානත්ති කුහිංචිනෝකේ යස්ස යමිකුට උස්සුදා ඉල්පීමක් මොනව හරි ඉල්පීමක් මොනව හරි ඉල්පීමක් නැති කුහින්චි ලෝකේ ලෝකේ කිසිඳු ඉල්පීමක් මතුවීමක් ඉස්මතු වීමක් නැහැ කියලා කියනෝ මේ රහත් මේ කියන්නේ නිවීමේදී රහත් උත්තමයන් වහන්සේ ගාව. එහෙමනම් අර ආන්න එක තමයි අපේ මතවාද මේ ඔක්කොම මේ සකීය ධර්මතාවයන් අපි අන යදා සකේසු ධම්මේසු අපේ පොතු කරගත්ත සකීය රාමු ඉතින් ඉතින් ඒක හරියට අම්මා මොකද්ද අපි කූඩුවක් ඇතුළට ගිහිල්ලා අපි ලොක් කරගෙන ලයතුර අරගෙන අර කූඩුවේ දැල්ලා අතරින් ඈතට විසි කරනවා වගේ වැඩක් අපේ දැනුම හිර වෙනවා කියලා කියන්නේ දැනුම කාගේද දැනුම මගේ එහෙනම් දැනුම තහවුරු කරගන්නවා තමන්ගේ අදහස තහවුරු කරගන්නවා කියන්නේ මම තහවුරු වීමක්මයි එන්නේ බලන්න මේ අම්මට කොච්චර ලස්සනට ඒ මමත්වයට පහර රදින ගතිය ඒ සාකච්ඡාව තුළින් ඉස්මතු වුණානේ. ඉතින් ඒක හරි වටිනවා ඒක. මේ අම්මගේ ඔය 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 ගතිය හරි වටිනවා. අපි කොච්චර වචන වලින් ධර්මයේ කතා කරත් හරි ජීවිතයේ තුලින් ඉස්මතු වීම වෙනවා. ඒකට හොඳ කාරණයක් තමයි ඉතින් මේ අවස්ථාවේදී සිහිපත් කරේ. ඉතින් මේ එක හරි වටිනවා ඉතින් ඒක හොඳයි ඒක අදහසක් ඉතින් ඉතින්දී අර එදා කියපු මේ උපමාවෙත් මේ භාග්‍යතුන් වහන්සේ ගද්දෝර සූත්‍රයේදී ඉපත් කරේ ඇත්තම අර මොකද සේයතා විප්‍රේ රජකෝවා චිත්තකාරෝවා සති රජනායවා ලකායවා ආදිද්දියාවා නීලායවා මංජෙට්ටායවා සුපරිමන්තේවා පලකේ විත්තියාවා දුප්පට් දුස්සපටේවා ඉති රූපංවා පුරිසංවා අභිනිම්මේය සබ්බ සබ්බංග පච්චංගම් කියලා පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ මේ ඒක උපමාවක්. සෙයත අපි කියලා පටන් ගන්නේ බුදුරජාණන් වහන්සේ මේ උපමාවක් කියන්නේ. අපි උපමාවකට කඩා බලලා හරියන්නේ නෑ අම්මා. උපමාවක් දුන්නට පස්සේ උපමාවට උපමාදි දී ඉඳලා හරියන්නේ නෑනේ. උපමාවක් දෙන්නේ යම් උපමේයකට. ඉතින් අපි අපි උපමාව ධර්මයේ කියලා ගත්තොත් හරි අපරාධයක් නේ නේද? උපමාව ඒක උපමාවක්. මම අලියෙක් වගේ මහතයි. දැන් මේ ඒකෙන් කියන්නේ මහතයි කියන්නේ. දැන් මේ අලිය අරගෙන අපි කියස තියමු අලියගේ හොඬ වල මෙහිමයි, අලියගේ පාද මෙහිමයි, අලියගේ ශරීරය මෙහිමයි. එහිම ඒක ඒක මොකද්ද? එතකොට අර මහතයි කියලා කියන හදපු එක ඒක යට යනවනේ. දැන් මේකෙත් මේ කියන්නේ ඒක හරියට සිත්තරේ මේ චිත්‍රාධිකන කෙනෙක් පාටෙන් මුහක් හරි බිත්තියක හරි මේ රෙද්දක හරි ස්ත්‍රියක ඵලකයක හරි ස්ත්‍රියකගේ හරි රූපයකක වගේ මේ මොකද සියලු අංගපසංග ඇතුව මේ චිත්‍රයක් මේ නිර්මාණය කරන අබිනිම්මෙය අබිනිබ්බත්තන්තෝ අබිනිබ්බන්තති. අර ඒ කියන්නේ මේ එයාල මේ නිර්මාණය කරන ඒව මේව කෝ බික්කවේ. අන්න ඒ වගේම අන්නේ අසුතවා පුතුජ්ජනෝ අසුතවත් පුතජ්ජනේ අහපු නැති කෙනා රූපඤ්ඤේව රූපංච ඒව රූපයමද අබිනිබ්බත්තන්තෝ විශේෂයෙන් සකස් කරන්නේ අබිනිබ්බත්තේති. අබිනිබ්බත්තේ කියන්නේ මොකද? උපදවනව කියන එකයි කියන්නේ. ඒ කියන්නේ සරලව කියන්නේ චිත්‍ර අඳින කෙනෙක් මිනිස් රූප උපද්දවන්න වගේ මෝඩ කෙනා රූප උපද්දවනවා. එච්චරයි එච්චරයි. වේදයා මෝඩ කෙනා අශෘතවත් පුතඥය වේදනාව උපද්දන අශෘතවත් පුතඥය සංඥා සංස්කාර විඥාන උපද්දවනවා. ඉතින් අපි දැන් අර දැන් එතකොට අරක උපමාවක් දුන්නේ අම්මා. එතකොට අපි මොකද්ද උනේ? අර අපි ඒ උපමාව දීපු එක විස්තර කරන්න ගියානේ. අන්න එහෙනම් ඒ අපිට මේ දහම් කාරණේ තේරෙන්න උපමාවක් දෙන්නේ. දැන් අපි අල්ලගත්තේ මොකද්ද? දහම් කාරණේද? ඒක තේරුම් ගන්න යොදාගත් උපමාවද? උපමාවනේ. අන්න එහෙනම් එතන ගැටලුවක් තියෙනව නේද? අන්න හරි. ඒ නිසාම ඒක බොහොම වටිනවා. එහෙම ඒ අම්මගේ ඔය අනතිමානී ගුණේ බොහොම වටිනවා. ඒ තිරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ. ඔතන මේ දැන් මට මම ගොඩාක්ම හිතුවා දැන් මම ඒ එතන මට ප්‍රශ්නය අහන්න පුළුවන්කමක් තිබුණා නම්, ඒ කියන්නේ සමහර විට මට අහන්න මට හිතුණා ඇයි මට ඒ ප්‍රශ්නේවත් එතෙන්ට මට යෙදුනේ නැහැ, යොදා ගන්න බැරි වුණා. මොකද ඇයි එහෙනම් මම දන්නවනම් කොහොමද මට තේරෙන්නේ නැත්තේ මේ 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 මගේ මගේ මේ කෙලස් වැටෙන්නේ නැත්තේ මොකද කියලා? එහෙම ඇහුවනම් මම සමහර විට ඔබ වහන්සේත් මට පිළිතුරු දෙන්න තිබුණා අවබෝධයක් නැතුව අහනවා කියලා. එහෙම කිව්වනම් ඔබ වහන්සේ අවබෝධය ගැන මම කල්පනා කරන්නේ නෑ මට එතන වැටුණාද කියලා, වැටහෙවිද කියලා. අවබෝධය කියන්නේ මෙන්න මේකේයි කියලා. දැන් ඒ එතන හරි පුදුම දෙයක් ස්වාමීන් වහන්සේ. ඒ වචනයෙන් එහෙනම් මොකද අවබෝධය කියලා හිතෙනෝනේ. නමුත් ඔබ වහන්සේ අර පංච උපාදානස්කන්ධය කියලා අර වචනය කියනකොට ඒක නිකන් හරිම ආශ්චර්යයක්. එතන හරියටම ඇරිලා මෙන්න මේකයි පංච උපාදානස්කන්ධය කියන්නේ තවත් නිකන් පුදුම තාම පිරිසිදු ලෙස අන්න ඒක මේ මට මම දැක්කා. ඒ අන්න ඒක ගැන ඉතින් මට කියන්න බැරි තරම් බෝහන්සේට ණය ගැතියිමම. ඒ වගේම කොබ්බල්ගේ මහත්තයාටත් එතුම ඉතුරුපත්ුනේ නැත්තම් මට මේ නැවත ඒක අහන්න වෙන්නේ නැහැ. ඒ ඔබ වහන්සේ ඒ වෙලාවේ ඒ වචනය පාවිච්චි කරපු ආකාරය අනුවත් මම හිටපු කෝණය අනුවත් වෙන්න ඇති මට මේ වචනය තේරුම් ගන්න ලැබුණේ. කොහොම වුණත් බොහොම පින් ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට මම හැමදාම ණය ගැතියි මේ විදිහට නම් තේරුම් ගන්නයි.
හොඳයි තේරුම් ගන්නවා. හොඳයි.
මං හිතන්නේ මං අර කටු මතක් කරලා තියෙනවා අපේ මේ රත්න මහත්මිය තමයි අපිට හැමදාම උපකාර කරන්නේ. ඒ කියන්නේ ලොකු පිරිසකට ඔය අහන ප්‍රශ්න තියෙනවා. ඒවා අහගෙන ඉන්නකොට ඒක තව ගොඩක් අයට උදව් වෙනවා. මම හිත සමහර වෙලාවට කියන්න මම ඔබතුමියට විතරක් නෙමෙයි තව පිරිසකට කියලා ඒ පැත්තෙන් අර ඉස්සරත් මං කියනවා. අපිට සමහර වෙලාවට ප්‍රශ්න අහන්න කෙනෙක් නැහැ මේ ඉන්නේ. ඔබතුමිය ඒ අඩුව ගොඩක් හදලා දෙනවා. මොකද ප්‍රශ්න ඇහුවේ නැත්නම් සාකච්ඡාවක් කියන්නේ නැහැ. ඉතින් මේ කොහොම වටිනවා මේ මම හිතන්නේ අර මං එදා කිව්වා වගේ මේ සාකච්ඡාව නැවත නැවත අහන්න ඇති. ඒක ඒ අපි හැමෝටම මේ සාකච්ඡා ආය ආය අහන එක උදව් උපකාරී වෙනවා. හොඳයි, තෙරුවන් සරණයි. අපි යොමු වෙමු. ප්‍රශ්න තියෙනවා මං හිතන්නේ ලාල් මහත්මයා.
තෙරුවන් සරණයි. අවසරයි සරණාංග, මේක මේ පොඩි ඇත්තරම එක සුපිරි නිරෝල් කර ගැනීමක් වෙන්නත් පුළුවන්. මම අහන ප්‍රශ්න ටික දැන් හැමදාම මනෝවිද්‍යාවේ හැමදෙකෝ අපේ අලවියනමසේ හැමදෙකෝ හැමදාම කියනවා දැන් අපි දැන් මේ වක්තයට පටලවිලි කරගෙන තියෙන්නේ මේ ඉස්සර කියන්නේ විමුක්තිකාමින්ගේ දර්ශනයත් ඒක අපිට කරගෙන ඉන්නවා. එතකොට මට මේ පොඩි කාරණා ලක්ෂයක් මට ඒක දිගින් දිගටම යන ප්‍රශ්න කීපයක් තියෙනවා. මම ඉස්සෙල්ලම අවංශයෙන් පිටුපස්සට බලපෘත්ති මේ මේ කියන කාරණාවල් ටික මම මේ කියන කාරණාවල් ටික දැන් මොකද බුදුහාමුදුරෝ ඉස්සර ඒ විමුක්තිකාමින්ගේ හරි දේ අරගෙන එතනින් පටන්ගෙන එතරීමේට උපකාරී කරගත්තා. එතකොට ඒකින මෙන්න මේ කාරණාවල් විමුක්තිකාමින්ගෙන් ආපු දෙයක්ද එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ධර්මයෙන්ම අපිට දීපු දෙයක්ද කියන කාරණය මට පොඩි පැහැදිලි කිරීමක්. ඒ කියන්නේ අවස්ථා හතරක් ධර්ම නිතරම අපි කතා කරමු. එකක් පටිච්චසම්පාද ධර්මතාවය. ඒ කියන්නේ මේ ඇතිකල්ලි මෙවි මේ හටගත් ලකල්ලි ඒ කියන්නේ ධර්මතාව. ඊළඟට පටිච්චසම්පාදයේ ධර්මතාවය මත පදනම් වෙච්ච. තුන්වෙනි එක තින්න සංගති පස්සෝ කියන්නේ. ඒකත් ඒ පටිච්චසම්පාදයටම සම්බන්ධයි. හතරවෙනි එක දැන් අපි බාහිරින් දෙයක් දකිනකොට ඒක අපේ සිතේ නිර්මාණයක්. කියන් බාහිර දෙයක් නැත කියන එක නෙමෙයි, පිටින් දකිනකොට ඒක අපේ තියෙන නිමිති. එතකොට ප්‍රඥාප්ති සම්මුතිය අනුව අපි සිතේ නිර්මාණය කරගන්න එකක් කියලා තමයි දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවෙනවා. එතකොට මේ කාරණාවල් හතර ඒ බුදුරජාණන් වහන්සේටම ආවෙනික වූ පෙන්වා දීමක්ද, එහෙම නැත්නම් ඉස්සර තීක්ෂණව ඒක උපකාර කරගත්තද ඊතරීමේ ධර්මයක් ප්‍රකාශ කරන්නේ? තෙරුවන් සරණයි සාමි.
පළවෙනි කාරණේ තමයි මේ පටිච්ච සමුප්පාදය කියන මට ඒක මම වෙලාවෙන් වෙලාවට උතුමාන්ට මේ කතා කරන්නම්. මේ ඊට මටත් වහන්සේ පළවෙනි කාරණේ වෙයි පටිච්ච සමුප්පාදය කියන වචනේ නේද මහත්මයා?
ධර්මතාවය
පටිච්ච සමුප්පාදයයි පටිච්ච සමුප්පන්න ධර්මයයි කියන කාරණේ.
එහෙම
හරි. ඔකට ලස්සන මේ කාරණයක් වෙනවා කියන්නේ පච්චේ පච්චුප්පන්න සූත්‍රය ගත්තොත් ඔක ලස්සනට පැහැදිලි කරනවා. පච්චය පච්චුප්පන්න සූත්‍රය ඔක තියෙන්නේ සංයුත්තනිකාය දෙක පොත්හන්සේ තුළ තමයි තියෙන්නේ. මේ ඒකදී මේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා සැවැත්නුවරදී දේශනා කරන්නේ පටිච්ච සමුප්පාදංච වෝ භික්කවේ දේසිසාමි. පටිච්ච සමුප්පාදංච වෝ භික්කවේ භික්කවේ මහණෙනි වෝ නුඹලාට පටිච්ච සමුප්පාදංච ඔන පටිච්ච සමුප්පාදයද දේසිසාමි දේශනා කරන පටිච්ච සමුප්පන්නච පන්නේච ධම්මේ. අනිතර ඔබතුමාහපු කාරණාවට මේ උත්තර එතනම තියෙනවා. පටිච්ච සමුප්පාදයයි පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ මොකද? තන් සුණාත ඒක හොඳින් අහන්න සාදුකම් මිනිස් කරවත. හොඳට මෙනෙහි කරන්න කියන වාසිස්සාමිත කියන්නම් කියලා දෙස. ඒවම් බන්තේති කෝතේ බික්කු භගවතෝ පච්ච හොඳමයි ස්වාමිනි කියන එතකොට මේ කාටට දේශනා කරන්නේ භික්ෂූන් වහන්සේලාට භගවායි තදෝච භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මේක ඊළඟට ඔන්න දැන් විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේ කතමෝච භික්කවේ පටිච්ච සමුප්පාදෝ මොකද්ද මහණෙනි මහණෙනි මොකද්ද මේ පටිච්ච සමුප්පාදේ කියන්නේ ජාති පච්චය භික්කවේ ජරා මරණ භික්කවේ මහණෙනි ජාති ප්‍රත්‍යෙන් ජරා මරණ ජරා මරණ කියන එක උපාදාව තථාගතාන අනුපාදාව තථාගතාන ඔන්න එක කියන්නේ මොකද්ද තථාගතයන් වහන්සේනාගේ උපාදාව ඉපදීමක් වේවා අනුපාදාව තථාගතාන තථාගතයන් වහන්සේනාගේ මොකද්ද
ඉපදීමක්
නොවන නෝවේ නෝයින නෝ තිතාවසා ධාතු තිතා කියන්නේ පවතිනවා තිතාව සා ධාතු ඒ ස්වභාවය පවතින්නේමය ධම්මට්ඨිතිතා ධර්මස්ථිතියකි ධම්ම නියාමතා ඒක ධර්ම නියාමතා ඉදම් පච්චේතා ඉදම් කියලා කියන්නේ ඉදම් පච්චේතා මේ ප්‍රත්‍යයෙන් යුක්තයි කියන එක ඒකෙත් උපාදෝ තථාගතානං අනුපාදෝ තථාගතානං ඒක වෙනසක් නෑ
එහෙම
ඊළඟට තං තථාගතෝ අභිසම්බුද්ධි අන්නේ ධර්මතාවය තං තථාගතෝ අභිසම්බුද්ධි එය භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් අභිසම්බුද්ධි අවබෝධ කරගනවා අභිසම්මේති විශේෂයෙන් අවබෝධ කරගන්නවා අභිසම්බුද්ධිත්වා අභිසමිත්වා අවබෝධ කරගෙන විශේෂයෙන් අවබෝධ කරගෙන ආචික්කති කියයි දේසේති දේශනා කරයි පඤ්ඤපේති පනවයි පට්ඨපේති පිහිටුවයි විවරති විවරණය කරයි විභජති බෙදා පෙන්වයි උත්තානි කරෝති ඉස්මතු කරනව මොකටද පස්සතාති චාහ පස්සත ඉති ච ආහ එහෙමයි හැදෙනී වාක්‍ය බලව් යයිද කීහ නැතන් දේශනා කළසේක ඔන්න ඔය විදිහට අන්න එහෙනම් උපාදව තථාගතන අනුපාදව තථාගතන අනේ සූත්‍රෙන් ඒක පැහැදිලි මම හිතන්නේ ඔබතුමා අහපු කාරණේට උත්තරය එතනින් හුළු ගැන්වෙන්න ඇති අපෝ මේකෙම තියෙනවා මේ මාත්‍ය සංයුතනිකයි දෙකේම නගර සූත්‍රේ අර උපමාවක් මට එක හතුයි ඒතම මතක නැහැ ඒකද අර මේ තත කලින් උපමාවක් කියනවා මේ නගර සූත්‍රේ මේ පැරණි නගරයක් කාලාන්තරයක් යද්දී වැහිලා යනවා ඒ වැහිල ගියාට පස්සේ ඒක පුජ්‍යණය කියනවා මේ මොකද මේ ඒ නගරේ හොයාගෙන යනවා කලින් තිබිච්ච රාජධානියක්මයි අන්න ඒ වගේ කලින් බුදුරු පෙන්වා දුන්න මෙන්න මේ කාරණය පැහැදිලි කරලා දෙනවා ඊළඟට මේ අන්න ඒ විදිහට ඒ සූත්‍රය එහෙම ගන්න පුළුවන් ඔවුතුමා ඊළඟට ඇහුවේ ඒක විමුක්තිකාමී සමාජයේ තිබුණද කියන කාරණය
එහෙමයි
වචනේ. ඒ වචනේ හිමම තිබුණා මහත්මයා. ඒක එනවා පොට්ටපාද සූත්‍රේන ඉදප්පච්චේතා කියන වචනේ ආයි සුත්ත නිපාතේ ඇතුළත මට සූත්‍රේ නම කියන්න මට අදහස නැහැ. ඒක පාවිච්චි වුණා වචනේ
ඇතුළේ. අවසන්ස ඒකේ අදහස වෙනයි නේ උනටනේ.
ආ හරි. අදහස වෙනස් මහත්මිය දැන් දැන් අපි ගත්තොත් පච්චය සහ පටිච්ච කියන වචන දෙකම නිසා දැන් අපි හිතමු මෙන්න මෙහෙම ඇත්තරම ඔය ඔක්කොම ඒකානි භාවිත වෙච්ච වචන දැන් ඕ අපි හිතමු දැන් ලී නිසා පුටුව හැදෙනවා ඇත්තනේ
එහෙම
ලී අනේ වගේ ලී නිසා පුටුව හැදෙනවා ඉතින් මේ ලී ප්‍රත්‍ය වෙලා තියෙනව නේද පුටුව සකස් වෙන්නේ
එහෙමයි
අන්නේ වගේ හැබැයි භාග්‍යතුන් වහන්සේ වයි වචන පාවිච්චි කරේ මොකටද අන්න මේ නතර වෙන විදියට නෙවෙයි දැන් ලී නිසා එතකොට ලී වෙනමු තියෙන පුටු වෙනමු තියෙන හරි ඒක හරි ලී නිසානේ පුටු භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ලී පුටුවේ දෙකම අන්න ඒ විදියට ඒක පාවිච්චි කරන නිසා මේ ඔය ඉදප්පච්චේතා කියන වචනේ පොට්ටපාද සූත්‍රයේ අහුවෙනවා. සුත්ත නිපාතේ මේ අට්ටක වගේ පාරායන අට්ටක වගේ ඔය වගේ මට ඇත්තට මේක මේ මතක නැති නිසා එක් තියෙන කියලා මට නිශ්චිත වශයෙන්ම කියන්න මතක යන්නේ නැහැ.
අසර සායනහස මම හිතන්නේ දැන් ඉදප්පච්චේතාව ඒ වචනේ තිබුණා එකට අර්ථය තව තැන් කීපක දෙනව නේද? දැන් උදාහරණයක් විදියට දැන් පච්චානගත සූත්‍රයේදී එහෙම ඉතිමස්මින් සති ඉදං හොති ඉමස් උපාදව ඒ හතර ආකාරයෙන් මේ ඉදප්පච්චේතාව විස්තර කරනවා නේද? එතකොට අර එදා තිබුණ අර්ථයයි මම යන්න මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ ඒ ඒ ඒ කියර ධර්මතාවය විස්තර කරනවා නේද එතන ඉති කියලා.